හතරවෙනි පරිච්ඡේදය. අපගේ මුතුන් මිත්තා වූ ආබ්‍රහම් ගැන කිව හැක්කේ කුමක්ද? ආබ්‍රහම් ධර්මිෂ්ඨයි කියා ප්‍රකාශ කළ බව අපි දනිමු. දෙවියෝව ධර්මිෂ්ඨයෙකු ලෙස සැලකුවේ ඔහු කළ ක්‍රියා නිසාද? එය එසේනම් තමාගෙන පුරසාරම් දෙඩීමට ඔහුට පදනමක් තිබෙනු ඇත. නමුත් දෙවිගේ ප්‍රමිතියට අනුව පුරසාරම් දෙඩීමට ඔහුට කිසිම පදනමක් නැත. ශුද්ධ ලියවිල්ලේ ඔහු ගැන පවසන්නේ කුමක්ද? ආබ්‍රහම් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබුවේය. ඒ නිසා ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගන්නා ලදී කියාය. උදාහරණයකට යම් රැකියාවක් කරන මිනිසෙකු ගැන සිතන්න. ඔහුට ඒ වෙනුවෙන් ගෙවීමක් කරන්නේ ඔහුට කරුණාව පෙන්වමින් ලබා දෙන තෑග්ගක් ලෙස නොවේ. එය දෙනු ලබන්නේ ඔහු කළ දෙයට යම් ගෙවීමක් කළ යුතු නිසාය. අනික් අතට තමන් කරන ක්‍රියා මත රඳා නොසිටින කෙනෙකු ගැන සිතන්න. ඔහු පෞකාරයන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරන තැනැත්තා කෙරෙහි විශ්වාසය තබන නිසා ඔහු ධර්මිෂ්ඨයෙකු ලෙස සලකනු ලැබේ. ඒ අනුව කෙනෙකුව ධර්මිෂ්ඨයෙකු ලෙස සලකන්නේ ඔහු කරන ක්‍රියා නිසා නොව ඔහු තුල තිබෙන විශ්වාසය නිසාය. යම් තැනැත්තෙකුගේ ක්‍රියා පදනමක් කර නොගෙන දෙවියහුව ධර්මිෂ්ඨයෙකු ලෙස සලකන ආකාරය ගැන දාවිද්ද කතා කළේය. එවැනි කෙනෙකුට මොනතරම් සන්තෝෂයක් දැනේද යන්න ගැන ඔහු සඳහන් කළේ මෙලෙසය. වරදට සමාව ලැබූ තැනැත්තා සන්තෝෂවත්ය. ඔහු කළ පාප මකා දැමූ විට ඔහු සන්තෝෂවත්ය. යමකු කළ පාපය යෙහෝවා දෙවි සිහියේ තබා නොගන්නේ නම් ඔහු සන්තෝෂවත්ය. එවැනි සන්තෝෂයක් අත්දකින්නේ චර්මච්ඡේදනීය වූ අය පමණක්ද? චර්මච්ඡේදනය වී නැති අයටත් එය අත්දැකිය නොහැකිද? ආබ්‍රහම් දෙවි කෙරෙහි විශ්වාසය තිබූ නිසා ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගන්නා ලදී කියා අප පැවසුවා ඔබට මතක ඇති. ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස සැලකුවේ කුමන අවස්ථාවේදීද? ඔහුව චර්මච්ඡේදනය කළ පසුද නැත්නම් එසේ කිරීමට පෙරද? ඇත්තෙන්ම එසේ සිදු වූයේ ඔහු චර්මච්ඡේදනය වීමට කලින්ය. එසේනම් ඔහුව චර්මච්ඡේදනය කළේ යමක් සංකේතවත් කිරීමටය. එනම් ඔහුගේ විශ්වාසය නිසා දෙවියහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස සලකන බව සංකේතවත් කිරීමටය. චර්මච්ඡේදනය වීමට කලින් සිටම ඔහු තුළ විශ්වාසය තිබින. ඒ අනුව චර්මච්ඡේදනය නොවී සිටියත් තම විශ්වාසය නිසා ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලබන සීලු දෙනාගේම පියා බවට ඔහු පත්විය. එසේම චර්මච්ඡේදනය වී ඇති අයගේද පියා ඔහුය. ඒ අනුව ඔහු චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට යටත්ව සිටිනාගේ පමණක් නොව චර්මච්ඡේදනය වීමට කලින් සිටම ඔහු පෙන්වූ විශ්වාසය අනුකරණය කරන අයගේද පියාවේ. ආබ්‍රහම්ටත් ඔහුගේ පෙළපතටත් මුළු පොළොවම උරුම වන බව දෙවියහුට පොරොන්දු වුණේ ඔහු නීතියට කීකරු වූ නිසා නොවේ. ඔහු තුළ තිබූ විශ්වාසය හේතුවෙන් දෙවි ඔහුව ධර්මිෂ්ඨයෙකු ලෙස සැලකූ නිසාය. උරුමක්කාරයන් බවට පත්වන්නේ නීතියට ඇලී සිටින අයනම් විශ්වාසයක් ඇතුව සිටීමෙන් කිසිදු පලක් නැත. දෙවි දෙන පොරොන්දුවේ කිසි තේරුමක් ද නැත. ඇත්තරම නීතිය තුලින් කෙනෙක් දෙවිගේ උදහසට ලක්විය යුතු බව පෙන්වා දෙයි. එලෙසම නීතියක් දී තිබුණේ නැත්නම් ඒ තැනැත්තා වරදක් කළා කියා තීරණය වන්නේ නැත. ආබ්‍රහම් උරුමක්කාරයෙකු වන බවට දෙවි පොරොන්දු වුණේ ඔහු තුල තිබූ විශ්වාසය නිසා බව පැහැදිලිය. ඒ පොරොන්දුවෙන් දෙවිගේ මහත් කරුණාව දැකගත හැකි විය. එවැනි පොරොන්දුවක් දීමට හේතුව ආබ්‍රහම් තුල තිබූ විශ්වාසය වන නිසා ඒ පොරොන්දුව ඔහුගෙන් පැවතෙන සියලු දෙනා, එනම් නීතිය යටතේ සිටින අය පමණක් නොව ආබ්‍රහම් මෙන් විශ්වාසයක් ඇති සියලු දෙනා සම්බන්ධයෙන් සහතිකවම ඉටුවේ. ඔහු අප සියලු දෙනාගේම පියාය. මන්ද මම ඔබව බොහෝ ජාතින්ගේ පියකු ලෙස පත් කළෙමි කියා ලියා තිබේ. එම පොරොන්දුව ඔහු විශ්වාස කළ දෙවි විසින්ම තහවුරු කරන ලදී. ඒ දෙවි මියගොස් ඇති අයව නැවත ජීවත් කරවන, ඉටුවී නැති දේවල් පවා ඉටුවී ඇති බවට ප්‍රකාශ කරන දෙවිය. ආබ්‍රහම් බොහෝ ජාතින්ගේ පියාවන බව දෙවි පවසද්දී එය සිදුවන දෙයක් ලෙස නොපෙනුනත් ඔහුට ඒ ගැන බලාපොරොත්තුවක් මෙන්ම විශ්වාසයක්ද තිබින. එම නිසා ඔබෙන් පැවතෙන අයත් එලෙසම වන්නේය කියා දිවි පැවසූ විට ඔහු එය සිදුවිය හැකි දෙයක් ලෙස විශ්වාස කළේය. ඒ වන විට තමාට අවුරුදු සියයක් වන නිසා තමා දුබල බවත් සාරාට දරුවෙකු බිහි කරන්න තරම් හැකියාවක් නැති බවත් දැන සිටියද ඔහු තුල තිබූ විශ්වාසය දුර්වල වී කියන ඇත. එසේම දෙවිදුන් පොරොන්දුව ගැන සැක කරමින් තම විශ්වාසය නැති කරගත්තේද නැත. ඒ වෙනුවට විශ්වාසයෙන් ශක්තිමත් වූ ඔහු දෙවිට ගෞරවය ගෙන දෙමින් දෙවි පොරොන්දු වී තිබූ දේ අනිවාර්යයෙන්ම ඉටු කරන බවට පූර්ණ විශ්වාසයකින් සිටියේය. ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගනු ලැබුවේ ඒ නිසාය. ඔහුව එලෙස ගණන් ගනු ලැබූ බව ලියා තිබුණේ ඔහු උදෙසා පමණක් නොව අප උදෙසාත්ය. මන්ද අපගේ ස්වාමින් වන යේසුස්ව මරණයෙන් නැගිට වූ තැනැත්තා කෙරෙහි අපටත් විශ්වාසයක් තිබේ. එහෙයින් අපවත් ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලැබේ. යේසුස්ව මරණයට නියම කරනු ලැබුවේ අපගේ වැරදි උදෙසාය. එමෙන්ම ඔහුව නැවත නැගිටවනු ලැබුවේ අපව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීම සඳහාය.